සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. සදහවතුනේ වෙන්වීම සහ වෙනස්වීම තුළ ජීවිතයේ යථා ස්වභාවය සොයා යන ඔබට තථාගත ශ්‍රී සද්ධර්මයේ තුලින් සැබෑම තථාගත ශ්‍රී සද්ධර්මයේ ස්වභාවය අවබෝධ කරගෙන එය ජීවිතයට සම්බන්ධ කරගන්නට මඟ කියා දෙන බෞද්ධ රූප වාහිනී නාලිකාවේ දායකත්ව ධර්ම දේශනාව අපි මෙලෙස ආරම්භ කරනවා. දේශනා පවත්වන ගෞරවනීය ස්වාමින් වහන්සේ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින්දයන් වහන්සේ අපි හැම දෙනාම සාදු නාද පවතුමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි නදීකා ගෝමිස්, නිශාන්ත විලත්ගමුව, නිමේෂා විලත්ගමුව, නිදුෂා විලත්ගමුව, නිරෝෂ් විලත්ගමුව යන පවුලේ පින්වත් පිරිස විසින්.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං.
සාදු සාදු.
ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා.
සාදු සාදු සාදු.
සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්මාශ්‍රවණය කරන්ටයි. අද මේ දේශනාව සඳහා දායකත්වයේ ගෙන කටයුතු කරන පින්නතුන්ට දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මාශ්‍රවණය කරන්නට කාලය. පින්නත්නි, මේ ධර්මය පහුරක් වගේ පාවිච්චි කරන්න ඕන. අතුර අපි පහුරක් පාවිච්චි කරන්නේ එතරවීම පිණිස. දැන් එතරවෙන්ට අපි හිතමුකෝ මිනිහෙක් කවුරු හරි ගිලෙමින් ඉන්නවා කියලා. ගිලෙමින් ඉන්න මිනිස්සෙකුට එයා ගිලෙමින් වාසය කරන්නේ. ඒ ගිලෙන වෙලාවට එයාට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දෙනවා මේ ඔරුවක්, මේ ගිලෙන්න එපා, ඔයා ඔහොම හිටියොත් ඔයාලට ජීවිතේ නැති වෙනවා, මේ ඔරුවට ගොඩ වෙලා ඔයා එතර වෙන්න කියලා කවුරු හරි කරුණාවන්ත මිනිස්සෙක් යාට ඔරුවක් දෙනවා. ඒතර එයා ඉක්මනටම කරන්න ඕන ඒ ඔරුවට ගොඩ වෙන එකනේ. එයා ඉක්මනට කරන්න ඕන ඔරුවට ගොඩ වෙන එක. එයා ඔරුවට ගොඩ වෙන එක පැත්තකින් තියලා ඔරුව දිහා බලාන හිටියොත් හරියයිද? හරියන්නේ නැහැ. ඔරුවේ කැටයන් ගැන බැලුවොත් හරියනවද? ඔරුවේ කැටයන් වලින් වැඩක් නැහැ. ඊට පස්සේ ඔරුවේ හදලා තියෙන දැවේ මොන වයින්ද දන්නේ හදලා තියෙන්නේ? වැඩක් නැහැනේ. ඉතා වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද වැදගත් දේ? ඔරුව පාවිච්චි කරන්නේ ඈතරවීම පිණිස. එතර වෙන කෙනෙකුට ඔරුවේ දැව වලින් වැඩක් නැහැ. කැටයන් වලින් වැඩක් නැහැ. අන්න ඒ වගේ මේ බුද්ධ ශාසනේ, බුද්ධ ශාසනේ ඇතුළෙත් සමහර අය හඬට පහදිනවා. හඬට පහදින්න, ඒකනේ කවි බණ එහෙම තියෙන්නේ වැඩි. හඬට පහදිනවා. ඊට පස්සේ එකතු වෙන්නේ සද්දෙට, එකතු වෙන්නේ. සද්දෙට එකතු වෙන්න එපා කවදාවත්. කිසි තැනකට සද්දේ වෙනුවෙන් එකතු වෙන්න එපා. සමහර අය ඉන්නවා සිනහවට අවකාශයේ වෙනුවෙන් රැස් වෙනවා. ඒ සමහර පැවිදි වෙච්ච කෙනෙක් උනා තිනාවෙන් දෙකේ කතා කියන්න පුළුවන්. දෙපැත්ත කැපෙන කතා කියනවා. එතකොට එයා රැවටෙනවා මෙන්න ධර්මයේ කියලා. එතකොට එයා එයාගේ සිනහව වෙනුවෙන් ධර්මයේ පාවිච්චි කළා. සිනහව වෙනුවෙන් හෝ කඳුල වෙනුවෙන් ධර්මයේ පාවිච්චි කරන්න එපා. විමුක්තිය වෙනුවෙන් ධර්මයේ ඇසුරු කරන්න. විමුක්තිය වෙනුවෙන් ධර්මයේ පාවිච්චි කරන්න පින්වත්නි. මිදීමේ අර්ථයේ පමණක්ම සිතේ තබා ගන්න. මිදෙන එක විතරක් ඔළුවේ තියාගන්න. මොකද මේ මුළු මහත් ධර්මයේම මිදීම පිණිසයි කියලා හිතන්න. ඒ නිසා මේ දේශනාහිම කරනකොට සමහර අය එහෙම ලස්සනට කතා කරනවා කියලා බනහන්න එපා. ලස්සනට කතා කරන්න පුළුවන්. ඉතින් ලස්සනට කතා කරන්නේ තයාගේ පිනකට ඇත්තටම. කෙනෙකුට ලස්සන හඬක් ලැබිලා තියෙනවා නම් ඒක පිනක් නේ. ඒකනේ හැමෝටම සින්දු කියන්න බැරි. සමහර අයට සින්දු කියන්න පුළුවන්, සමහර අයට සින්දු කියන්න බෑ. සමහර අය සින්දු කියලා සල්ලි හොයනවා. අපිට සින්දුවන්නේ මේ ඒ පද ටික කතා කරගන්න බෑ, කියාගන්න බෑ. ඒතර සමහර අය සින්දු, සමහර ප්‍රසිද්ධ ගායක මහත්තුරු නෝන්ලා ඉන්නවා, සින්දු තුන හතරක් කියන්නේ ලක්ෂ පහක් විතර ගන්නවා. පිනක් නේ යාගේ කටහඬ කියන්නේ. නමුත් ධර්මයේ ඉස්සරහ කටහඬට පහදින්න එපා. එතකොට අපිට ඉතුරු වෙන්නේ කවි ගායනා, බෝධි පූජා වගේ මේවා ටික විතරයි. ඉතින් බෝධි පූජාව එහෙම ඇත්තටම අර එයා තුල කුසල සිතක් පදනම් කරගෙන කරන නිසා ඒක පිළිකුල් කරන්න හොඳ නෑ. කුසල සිතකින් නේ බෝධිය ළඟට ඇවිල්ලා බුදු ගුණ කිය කියා යම් කෙනෙක් බෝධිය වටේට ප්‍රදක්ෂිණා කරමින් ඒ කටයුතු කරන්නේ ඉතින් කුසල සිතක් ප්‍රමුඛ කරගෙන. නමුත් තමන් ඔබට ඉතා කරුණාවෙන් කියන්නේ හරියට යම් කෙනෙක්ගේ වචනවලට කවුරු හරි කෙනෙක් පහදිනවා නම්, කටහඬට පහදිනවා නම් ඒක හරියට එතර වෙන්න හම්බන ඔරුවේ කැටයම් බලනවා වගේ. එතර වෙන්න හම්බ වෙච්ච ගමම්ම ගිලෙන මිනිහා ඔරුවට නිගොඩු වෙන්න ඕන. එතර වෙන්න හම්බ වෙච්ච ඔරුවක කැටයම් බල බල ඉන්නවා වගේ තමයි කවි ගායනාවලට පහදින එක. බුදුගුණ අපි කියන්න ඕන. අපිත් කියනවා ඒවා. බුදුරජාණන්සේගේ බුදුගුණ සද්දෙට බොහොම ශ්‍රද්ධාව උපදින විදිහට කියන්න ඕන. හොඳ බණ ටික කියලා ලස්සන කටහඬක් තියෙනවා නම් ඒකට පහදින්න එපා. ඒක පිනක් තමයි. නමුත් නිවන් දකින්න ඒකෙන් බෑ. නිවන් දකින්න කෙනාට තියෙන්න ඕන ප්‍රඥාවමයි. ඒ ප්‍රඥාව වඩා ගන්න කැමති කෙනා ප්‍රඥාවන්තයමයි ඇසුරු කරන්නේ. කියන්නේ යම් කෙනෙක් ප්‍රඥාව වඩා ගන්න කැමති නම් එයා ඇසුරු කරන්න ඕන ප්‍රඥාවන්තයන්. ප්‍රඥාව වඩන කෙනෙක් නෑ ඉතින් මම පිරිහුණු තැනකුණත් මම හොඳ නම් ඉන්න පුළුවන්. ඔයා ඔය ඇසුරු කරන අය හොඳ නෑ කියලා කිව්වම නෑ ඉතින් අපි අපේ හිත රැක ගන්න දක්ෂ නම් කොතන මොකද අපිට ඉන්න බැරිද? ඒ වගේ මෝඩ කතා කියන්න එපා. ඇයි ඒක මෝඩ කතාවක් වෙන්නේ? මේ කෙලෙස් සහිත මිනිහේ කොන වෙලාවක අමාරු වැටෙන්න පුළුවන්. නෑ ඉතින් අපි දන්නවා අපි ඉන්න ඕන විදිය. සමහර මතට ඇබ්බැහි වෙච්ච මිනිස්සු වට වෙලා ඉදි. සමහර අය කියනවා ඔයා මොකට දෙතෙන්ට ගියේ? නෑ ඉතින් අපි හොඳ නම් අපි බොන් නැත්තම් ප්‍රශ්නයක් නෑනේ කියනවා. අපි බොන් නැත්තම් ප්‍රශ්නයක් නෑනේ කියනවා. එයා දන්නේම නැතුව ටික කාලයක් යනකොට පොඩ පොඩ එකට ඇබ්බැහි වෙනවා. ඔය බොන ඔක්කොම එකපාර බෝතල් ගණන් බොන්න පටන් ගත්ත අය නෙමෙයි. පොඩ පොඩ බීපු අය. නමුත් පින්වත්නි මතක තියාගන්න ප්‍රඥාව කියන එක නැති වෙච්ච හැම වෙලාවකම අපේ සිතේ ස්වභාවයක් තියෙනවා. මේ අපේ හිතේ පැන නගින කෙලෙස් ටික අපි අපේ සිතින් සාධාරණීකරණය කරනවා. ඔය වැඩේ නම් කරන්න එපා පින්වත්. කරුණා කරලා ඔය වැඩේ නවත්තලා දාන්න. කෙලෙස් සහගත අරමුණු ටික සාධාරණීකරණය කරන්න එපා. දැන් මේ ප්‍රඥාව දුර්වල වෙනකොට වෙන දෙයක් තමයි එයා කෙලෙස් ටිකත් සාධාරණීකරණය කරනවා. කෙලෙස් උපද්දවපු අරමුණු ටිකත් සාධාරණීකරණය කරනවා. ඒ අරමුණු නිසා තමා තුළ ඇතිවෙච්ච සංඥා වේදනා ටිකත් සාධාරණීකරණය කරනවා. ඒ අරමුණු නිසා එයා තුළ හටගත්ත විතර්ක විචාර ටිකත් සාධාරණීකරණය කරනවා. එයා තුළ හටගත්ත අරමුණට ඇතිවෙච්ච යම් තණ්හාවක් ඇද්ද ඒ තණ්හාවත් එයා සාධාරණීකරණය කරනවා. ඔය වැඩේ නම් කරන්න එපා. මේ අපේ සිත හරි ලස්සනට ලෝකේ සාධාරණීකරණය කරනවා. ඇයි ඔයා ඔහොම කියලා ඇහුපු ගමන් කියනවා මම ඉතින් මෙහෙම වැඩ කරන්නේ අරම සිද්ධ වෙච්ච නිසා. හරි ශුද්ධවන්තෙක් වගේ යා කියන්නේ. දැන් අපිටම කෙනෙක් හොඳටම දෝමනස්යෙන් ඉන්නවා, දෝමනසකින් කේන්ති අරගෙන ඉන්නවා. අපි යන මොකද ඔය එච්චර කේන්ති අරගෙන? නෑ ඉතින් මම මේ කේන්ති ගසන්නේ දරුවෝනේ. අපි මහත්යනි මාව කේන්ති ගස්සන්නේ. අපේ නෝනනි මාව කේන්ති ගස්සන්නේ. මේ හොඳට හිටියේ මම මගේ පාඩුවේ හිටියේ මේ අවල මාව කේන්ති ගැස්සුවානේ. ඇයි ඔවා කේන්ති ගැස්සුවේ කොහොමද? එයා මට මෙහෙම කිව්වා, අරම කිව්වා, මෙහෙම කළේ නෑ, අරම කළේ නෑ, මෙහෙම කළා, අරම කළා කිය කිය එයා තුළ ඇතිවෙච්ච දෝමනස්සේ සාධාරණය කරන්න ලෝකේ නොයෙක් දේවල් පටලෝ ගන්න. නොයෙක් දේවල් ඔය පටලවා ගැනීම නම් කරන්න එපා පින්වත්. ඔය පටලවා ගැනීම කරන ගමන් ඔය පින්නතුන්ලා මේ බුද්ධ ශාසනයේ පින්කම් පින්කම් කියලා තියෙන මොනවා කළත් පින්වත්නි, ඔය පින්නතුන්ලාගේ ඔය කෙලෙස් ටික සාධාරණීකරණය කරන කමක් තියෙනව නේද? ඒක ඔබව අනාථ කරනවා. බුද්ධ කාලේ ඒ කාලෙත් දෝමනස්සේ ඇති නොවුණ නෙමෙයි. තමන්ගේ අර්බුදය ඒගොල්ලෝ වටහා ගත්තා. මේ ජීවිතේ සත්‍ය අවබෝධය කරා යන්නේ තමන්ගේ අර්බුදේ තමන් වටහා ගත්තොත් විතරයි. නැත්නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ පින්වත්. තමන්ගේ අර්බුදේ තමන් වටහා ගත්තොත් විතරයි අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ කාලේ එක හිටියා හාමුදුරු කෙනෙක් ධම්මික කියලා, එහාරුගේ නම. එයාලා හරිය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ බ්‍රාහ්මණ ධම්මික කියලා. මම හිතන්නේ බමුණු පවුලකින්වත් මහණ වෙච්ච කෙනෙක් වෙන්න ඇති. ඒ හාමුදුරෝ ආරාමයකට ගියාම ඒ ආරාමින් අනෙක් හාමුදුරුවෝ ඔක්කොම ආරාමය අත්හරිනවා. ඇයි? කට හොඳ නෑ. ඒ හාමුදුරුවෝ එච්චර කට හොඳ නෑ. ඒ හාමුදුරුවෝ බොහොම නිකන් කේන්ති ගන්න කෙනෙකුත් නෙමෙයි. යන් නිකන් කතා කරනවලු. ඇයි මේ ඉඳල මෙතන තියෙන්නේ? ඇයි ඔයා ඔතන ඉන්නේ? ඇයි ඔබන්ත ඔය කුටියට වෙලා ඉන්නේ? නිකන් අහනවලු. ඉතින් සමහරා ඉන්නේ එහෙම. හේතුව ඕනේ නෑ ඒකට. අහනවලු. ඇයි ඔතන ඔහොම? ඇයි මෙතන මෙහෙම? අමන් එතකොට අරත් ඒ කාලේ සම්නන්සලගේ දෙයක් තිබ්බා, හරි නිශ්ශබ්දයි. අවශ්‍ය දෙයට විතරයි ප්‍රතිචාර දක්වන්නේ. අද අවශ්‍ය දෙයට විතරක් යම් භික්ෂුවක් ප්‍රතිචාර දැක්වොත් උපාසකම්මලා බරපතල විරෝධයක් පායි ඒකට. දන්න යම් ස්වාමිනන්ස නමක් ඉන්නවා අවශ්‍ය දෙයට විතරයි වචන. එතකොට කියයි ආපුව එහා අඳුරගෙන් වැඩන්නේ. ඇයි කියලා මේ පන්සල්ට ගැන කතා කරන්නේ, හිනා වෙන්නේ. එතකොට එයාලා කලින් හිනා වෙච්ච කතා කරපු හාඳුරුවරු ගැන තොලුවේ තියෙනවනේ. එතකොට කියනවා අර හාඳුරුව එහෙමද බලන්නකෝ, අපි යනකොට හිනා වෙලා කතා කරලා තේ වතුරත් වකරලා දීලා ඊට පස්සේ ආගිය මුලගිය තොරතුරු කතා කරලා බුලත් විටකුත් හදලා දීලා අපි ඉතින් බුලත් විටක් එහෙම කාලා හාඳුරුව එක්ක හොඳ මේ කතා බහක යෙදිලානේ අපි ඉන්නේ. මේ හාඳුරු බලන්නෙත් නැහැ නේ අපි කියන්නේ. නමුත් ඔය දෙන්නගින් පිළිවෙතට ගොඩාක් කිට්ටු අර බලන්නේ නැති කෙනානේ. නමුත් ලෝකයා ඒකට කැමති නැහැ. ලෝකේ කැමති මොකද්ද? අපි hina වෙනකොට අපිත් එක්කම අපුඩි ගහලා hina වෙන්න ඕන හාඳුරු. එතකොට කිය යන්න හාමුදුරු නම් ඔන්න බලන්න. කොච්චර හොඳයිද කියලා කියයි. එහෙනම් මතක තියාගන්න අපි හිතන තැනක බුදුරජාණන්සේගේ ධර්මී නැහැ. ධර්මී වෙන තැනක තියෙන්නේ. එතකොට බ්‍රාහ්මණ ධම්මික හාමුදුරුව ආවාම ආරාමි වැඩිකල් හාමුදුරුවෝ ඉන්නේ. ඒ හාමුදුරුවෝ කැමති නෑ ඒ කාලේ නිතර භජනේ මොනවා කතා කරන්නේද නිතරම? පින්වත්නි, කෙනෙක් කතාවට නැත්තම් හිතන්න මේ නම් පිළිවෙත් පුරන්න මේ අවස්ථාව හම්බෙලා තියෙන්නේ කියලා. කවුරුවත් තමන් එක කතා බහට නැත්තම් හිතන්න මේ අවස්ථාව මට ලැබිලා තියෙන්නේ සතර සතිපට්ඨානේ වඩන්න කියලා හිතන්න. හුදේකලාව මුණ ගැහිච්ච ගමන්ම ඔබට යම්කිසි කාය විවේකයක් ලැබුණොත් ලැබිච්ච ගමන්ම ඔය පින්නතුල්ලා හිතන්න මේ කාය විවේකේ ලැබුණේ පිළිවෙත් පුරන්ටයි කියලා හිතන්න. මේ කාය විවේකේ ලැබුණේ නිදාගන්නටම කියලා හිතන්න එපා. ටිකක් නිදාගත්තටත් කමන්නේ. හැබැයි මේ පිළිවෙත වෙනුවෙන් ලැබිච්ච අවස්ථාවක් කියලා හිතන්න ඕන. ඉතින් මේ හාමුදුරුවෝ මේ විදිහට ඉන්නකොට අර ආරාමයේ ඉන්න ස්වාමිනන්සල එක්ක නදින්න යනවා. ඉත මෙහාරු කොයි වෙලෙත් කුටි වලට ඇවිල්ලා කතා කරනවා. මේ පිණ්ඩපාතේ වැඩියත් එක එකව විමසනවා. මේක මහා කරදරයක්නේ. පිළිවෙත් පුරන බඹසර දියුණු කරන කෙනෙකුට කරදර නිසා මේ ස්වාමිනන්සලා ඉතින් එහෙම ඊට උන්වහන්සේට චෝදනා කළේ නැහැ, දොස් කිව්වේ නැහැ. මේ හාමුදුරුවෝ අයින් වෙලා ගියා ආරාමයේ. අර හාමුදුරුව විතරයි ඉතුරුනේ. එතකොට ගමේ මිනිස්සු, දන් දෙන මිනිස්සු කිව්වා, අනේ හාඳුරුවනේ ඔබ වහන්සේ නිසා මේ අපිට සංඝයාට දන් දෙන එක මගහැරෙනවා. අපි මේ පිළිවෙත් පුරාගෙන බඹසර දියුණු කරගෙන ඉන්නේ මේ සංඝයා ඇසුරු කරගෙන. අනේ ඔබ වහන්සේ ඕම මේ ආරාමේ හිටියාම මේ සංඝයා මේ ආරාමේ අතහරිනවා. ඒ නිසා ඔබ වහන්සේ වෙන ආරාමයකට යන්න. මිනිස්සු කිව්ව කෙලින්. ඉතින් මෙහාරු ගියා යන්න. දැන් මෙහාරු එහෙම අයින් වෙලා ගියා. ඔය විදියටම හත්වෙනි ආරාමයටත් ගියා. හැම ආරාමයකම ඔය වැඩේ වෙන්න ඇති. හත්වෙනි ආරාමෙත් ඔය දේම වුණා. ආනෝ මොක ඇයි මෙතන මේක තියෙන්නේ? ඇයි මෙතන පැංකෙන්ඩිය තියලා තියෙන්නේ? වෙන තැනක් නැද්ද පැංකෙන්ඩිය තියන්න? කොයි වීදියේද පිණ්ඩපාතේ වඩින්නේ? කොහෙද නොවඩින්නේ? අද කොහෙද වැඩි? ඔවා තමයි අහන්නේ. මේ ස්වාමිනාසලා අඩු වෙනකොට ඒ ගමිත් දායකයෝ කිව්වා, අනේ හාඳුරුනේ අපි හරි කැමැති දන් දෙන්න, අපි හරි කැමැති සංඝයා ඇසුරු කරගෙන ඉන්න. ඒත් ඔබ වහන්සේ නිසා සංඝයා මේ ආරාමේ අඩු වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික සංඝයා මේ ආරාමෙන් අඩු වෙනවා. ඒ නිසා අනේ හාඳුරුනේ මුකුත් හිතන්න එපා. ඔබ වහන්සේ වෙන ආරාමයක් ගැන පොඩ්ඩක් බලන්න කියලා කිව්වා. එදා මේ හාඳුරුගේ හිත හොඳටම කැඩුනා. හිත රිදුනා එදා. නිකලෙස් නෑ, හිත රිදුනා. කෙලෙස් සහිත කෙනෙක්නේ. හිත රිදිලා මේ හඳුර හරි දුකක් ඇති වුණා. මේ මිනිස්සු මාව එළවනවනේ ආරාමේ කියලා. දැන් ආරාම හයකින්ම නිරපල හත්වෙනි ආරාමෙදි මේ වැඩේ වුණේ. හිත හොඳටම රිදුනා මේ ධම්මික හාඳුරුන්ගේ. එදා පාත්‍ර සිවුරු අරගෙන කෙලීම් බුදුරජාණන් ළඟට වැඩියා. වැඩම කරලා පාත්‍ර සිවුරු පැත්තකින් තියලා සිවුර ඒකාංශ කොට අපගේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා කිව්වා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ආරාම හතකින් නිරපාපු බ්‍රාහ්මණ ධම්මික මමයි කියලා කිව්වා. හිතේ අමාරුවට කියන්න ඇති. ආරාම හතකින්ම විසි කරලා දාපු, ආරාම හතකින්ම ප්‍රතික්ෂේප කරපු, ආරාම හතකින්ම එලවලා දාපු බ්‍රාහ්මණ ධම්මික මම හිතේ අමාරුවට ওই කතාව කියනකොට අපගේ බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ භික්ෂුව හොඳටම හිත පොඩි වෙලා ඇවිල්ලා තියෙන්නේ. හිත වේදනාවෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ හරි ආස්වාසන කතාවක් වදාලා. මොකද්ද? කමක් නෑ ධම්මික. ආරාම හතකින් නිරපුවත්, ආරාම හතකින් නිරපුවත් දැන් ඔයා ඇවිල්ලා ඉන්නේ මම ළඟට. ආරාම හතකින්ම එළියට විසි කරලා දැම්මට කමන්නේ. දැන් ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන්සේගේ කරා ඔයා. ඒ නිසා ඒකට සතුටු වෙන්න කියනවා. හරියට නැවකින් එළියට දාපු කුරුල්ලෙක් දූපත හොයාගන්න බැරුව ආයෙත් නැවත එනවා වගේ. ඒ කාලේ දූපත හොයාගන්න ඕන නම් අද වගේ ඉතින් තාක්ෂණේ නැහනේ, රේඩාර් නැහනේ, සැටලයිට් වලින් බලන්න විදියක් නැහනේ. එතකොට ඒ කාලේ පින්වත්නි නැව් යනකොට ඒ නැව්වල ගෙනියනවලු කුරුල්ලෙක්. ජවන වේගයක් තියෙන කුරුල්ලෙක් ගෙනියනවලු නැවේ. ඉතින් දූපත හොයාගන්න බැරි වෙනකොට අර කුරුල්ලව කූඩුවෙන් අරිනවලු. කූඩුවෙන් ඇරියාම මේ කුරුල්ල කොහෙටද යන්නේ? කුරුල්ල උඩට ඉගිලිලා යනකොට යාට දූපත ඇතින් පේනකොට කුරුල්ල යන්නේ දූපත පැත්තටනේ. කුරුල්ල යන්නේ දූපත කරා. එතකොට එයා දූපත කරා යනකොට දූපතක් පෙනු නැත්තම් එහෙම වටේට කැරකිලා කැරකිලා බලන දූපතක් නැහැ. එතකොට මහන්සි වෙනකොට කුරුල්ල කොහෙට දෙන්නේ ආයෙත්? ආයෙත් නැවට එනවා. දූපත හොයාගන්න බෑනේ. අන්න ඒක තමයි මේ බුදුරජාණන්සේ වදාළේ. බ්‍රාහ්මණ ධම්මික කමක් නැහැ. ආරාම හතකින්ම ඔයාව විසි කරලා දැම්මත්, එළියට දැම්මත්, එළවල දැම්මත් කමක් නැහැ. ආරාම හතකින් පස්සේ දැන් ඔයා ඇවිල්ලා ඉන්නේ භාග්‍යවතුන් වහන්සේගේ කරා. ඒ නිසා බ්‍රාහ්මණ ධම්මික දැන් ඔයා හොඳට සතුටු වෙන්නයි ඕන. ඒක හරියට නැවකින් එළියට දාපු කුරුල්ලෙක් දූපත හොයාගන්න බැරුව නැවත නැව කරා ඉන්නේ යම්සේද, ඔබ දැන් මා කරා පැමිණ ඇත කියනකොට මේ ස්වාමීන් වහන්සේ හරියට එකින් සතුටු වුණා. එතකොට දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේගේ අවංගකම බලන්න. ස්වාමීනි ආරාම හතකින්ම එළවලා දාපු කෙනෙක් මම. අපි නම් ඒ ආරාම වල අඩුපාඩු නෙමෙයිද කියන්නේ? අපි නම් කියයි මේ එතන ඉන්න පුළුවන් තැනක් නෙමෙයි, එතන හරියන්නේ අපිට. මං ඉතින් ආවා කියයි. එළවපු කතා කියයිද අපි? කියන්නේ. අපි කිය ආපෝ මට එතන හරියන්නේ නැහැ, මං ආවා එන්න කියයි. ඒ වගේ තැනක් මට හරියනවද? මං හිටියා ටික කාලයක් බලන්න. එතනිනි මහ සත්පුරුෂ පිරිසක් කියලා එතන අසත්පුරුෂකම් ගැන කියනවා මිසක් අපි අපේ අඩුව දකීද? බලනු කර ස්වාමීන් වහන්සේගේ දක්ෂකම. ස්වාමීනි ආරාම හතකින් මෙලවල දාපු බ්‍රාහ්මණ ධම්මික මම්භ්‍යාගය තුනහ සිස්සරා දැන් ඊටගෙන ඉන්නේ. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්නේ ආරාම හතකින්ම විසි කරලා දාපු කෙනෙක්, එළවලා දාපු කෙනෙක්. ඔබ වහන්සේ මෙහි ඉඳපා වහාම යන්න කියලා එළවලා දාපු කෙනෙක් මම. ඒ අවංකකම බලන්න. අද ගොඩාක් දෙනෙකුට ධර්මයේ ඔරොත්තු දෙන්නේ නැති, ධර්මයේ ඉස්සර අවංකකම නැහැ. බුදුරජාණන් වහන්සේ අපට හරි ලස්සන දෙයක් වදාලා, පින්වත් මහණෙනි මේ ධර්මයේ දියුණුවක් කරා යනවනම් අවංක වෙන්න කිව්වා. අවංක වෙනවා කියන්නේම චිත්තානුපස්සනාවට අනුබලයි. තමන් අවංක වෙනවා කියන්නේ එයා චිත්තානුපස්සනාව වඩන්න පටන් ගන්නවා කියන එක. අවංක නැහැ කියන්නේ එයාට අනුපස්සනාව ගෝචර නැහැ කියන එක. ඇයි අවංක වුණ ගමන්ම තමන්ගේ අඩුව පේනෝනේ? නෑ මගේ වරද. ඇයි වරද? මම දෝමනස්සයට පත් වුණා වැඩි. මම දෝමනස්සට පත් වුණා වැඩි. මම පටිගේ නඩත්තු කළා වැඩි. ඒකයි මට මෙහෙම වුණේ. එතකොට එයා තුළ නඩත්තු වෙච්ච පටිගියත් පේනවා. ඒකට අනුරූපී විපාකයක් එයාට පේනවා. ඉතින් එයාට චිත්තානුපස්සනාවට එයාගේ ඇතුළාන්තය හොඳටෝම ලෑස්තියි කියන්නේ. එහෙනම් මේ අවංකකම කියලා කියන්නේ අනුපස්සනාවට කිට්ටු දෙයක්. වංකකම කියලා කියන්නේ සතර සතිපට්ඨානෙන් දුරට තියෙන දෙයක්. එයාට ගොඩාක් සතර සතිපට්ඨානේ වඩන්න සෑහෙන මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා පින්වත්නි, මොකද බුදුරජාණන්සේගේ ප්‍රාර්ථනාවක් තිබිලා තියෙනවා. සාමාන්‍ය බුදුරජාණන්සලා මොකුත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ නේ බුද්ධත්වයට පත් වුණාම. නමුත් බුදුරජාණන්සේට උදේම අවදි වුණාම, භාගතුන් වහන්සේ සැතපීලා අවදි වුණාම භාගතුන් වහන්සේට අදහසක් තිබිලා තියෙනවා. මොකක්ද දන්නවද? අද මට කෛරාටිකකම් නැති, කපටි නැති, අවංක මිනිසු මුණ ගැහේවා කියලා. ඒ කියන්නේ ඒකට කියන අසටෝ අමායාවි. සට කපටි නැති අමායාවි. අමායාවි කියන්නේ මායා නැති. මායාව කියන්නේ මොකද්ද? මායාව කියන්නේ බරපතල උපක්ලේශයක්. උපක්ලේශ 16ක් තියෙනවා. ඒ ප්‍රධාන උපක්ලේශ 16ක් තියෙනවා. 16න් එකක් තමයි මායා කියන්නේ. මායා කියන්නේ නැති தත්වයක් පෙන්නනවා. ඒ කියන්නේ විඥානි මායාවක් වගේ කියනවනේ. ඒ විඥානි මායාවක් වගේ කියන්නේ ඇයි? විඥානයේ නැති தත්වයක් මැවිලා පේනවා. ඇත්තටම එහෙම කන්නේ නැහැ. තියෙනවා කියලාම දැනෙනවා. යථාර්ථවාදීව යාට වැටෙන්නේ, තේරෙන්නේ, දැනෙන්නේ මොකක්වත් නැහැ. නැති දෙයක් ඇති බවට මැවෙන එකට තමයි මායාව කියන්නේ. ඒතර සාමාන්‍ය පෘථග්ජනීගේ ස්වභාවයක් තිනවා. එයා හරි මායාකාරී. නැති තත්ත්වයක් එළියට පෙන්නනවා. ඒතර බලන්න, බුදුරජාණන් වහන්සේලා ප්‍රාර්ථනා කරන්නේ ලෝකේ මොකුත්. නමුත් හැමදාම බුදුරජාණන් වහන්සේට අලුයම් කාලේ අදිෂ්ඨානයක් තිබිලා තියෙනවා. මොකද්ද? අසටෝ අමායාවි. මට අද කපටි නැති, මායා නැති මිනිස්සු මොනගේ? ඇයි ධර්මයට හරි පහසුයි නේද? නැති තත්ත්වයක් හුවා දක්වන්නේ නැති මිනිස්සු පහසු නේද ධර්මයට? දැන් අද හුඟක් බලන්න ලෝකේ දිහා හැරෙන්න, හැරිලා බලන්න පින්නත් ගොඩාක් මායාකාරී මිනිස්සු ඉන්නේ. හරි මායාවක් ඇතුලේ. ඒ නිසා ධර්මයක් දියුණු කරගන්න බොහෝම අපහසුයි. ඒතකොට ධර්මයක් දියුණු කරන කෙනා පින්නත් පුළුවන් තරම් එයා තමන්ගේම අභ්‍යන්තරේ විමසලා බලන්න ඕනේ. ඒතර අභ්‍යන්තරේ විමසලා බලනකොට එයාගේ අත්දැකීම් ටික එයා ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ. මොනවද අපේ අත්දැකීම් ටික? අත්දැකීම් ටික තමයි අරමුණු වළඳන එක. අපි ජීවත් වෙනවා කියන්නේ ඔච්චරයි. ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? අරමුණු ටික වළඳන එක. බත්මාළු පිණි කනවා කියලා අපි හිතාගෙන හිටියට අපි හැම වෙලාවකම අරමුණු ටික තමයි භුක්ති විඳින්නේ. ඒ අරමුණක් අරමුණක් ගානේ අපි සම්තෘප්තිමත් වෙන්නයි ලෑස්ති පිට ඉන්නේ. ඉතින් මරණ කරුමෙට අසම්තෘප්තිකර අරමුණුත් මුණ ගැහෙනවා. පරණ කරුමනේ අපේ ඇතුලේ හැසිරෙන්නේ. පරණ සංස්කාර අපේ ඇතුලේ හැසිරෙන නිසා ලස්සන රූපම අපිට ඇසුරු කරන්න ලැබෙන්නේ නැහැ. අවලස්සන රූපත් ඇසුරු කරන්න ලැබෙනවා. මනාප ශබ්දම ඇහෙනවා නෙමෙයි, අමනාප ශබ්දත් ඇහෙනවා. මේ මනාපමනාප දෙකටම අදාළ විදියට තමයි අපේ කන සකස් වෙලා තියෙන්නේ. අපි මනාපේ වට කැමැති බව ඇත්ත. අපි මනාප ශබ්ද විතරක් ප්‍රාර්ථනා කරන බව ඇත්ත. හැබැයි පින්වත්නි, අමනාප ශබ්ද කියන ඒවත් මේ කනට අහු වෙනවා. එතකොට අපිට වෙන්නේ කනේ සකස් වීම, කනේ සැකැස්ම, කන ඇසුරු කරගන්න සිතේ මැදිහත් වීම, සිතුවිලි වල ක්‍රියාත්මක වීම අපි දන්නේ නැතිකමට අමනාප ශබ්දයත් එක්ක බරපතල කෝන්තරයක් අපේ ඇතුලේ නිර්මාණය වෙනවා. ඒක ඇතුලේ මෝරන්නේ පටිඝානුසය. මනාප ශබ්දයත් එක්ක බරපතල ලැබැඳියාවක් ඇලීමක් අපේ ඇතුලේ මෝරනවා. ඒ මනාප ශබ්දයත් එක්ක ඇති වෙන බරපතල නමිසිලි බව රාගානුසය හදනවා. එහෙනම් අපි හදලා තියෙන්නේ කෙලෙස්මයි. ලස්සන රූපේ බැලුවොත් අපිට කෙලෙස් හැදිලා තියෙනවා. අවලස්සන රූපේ බැලුවොත් කෙලෙස්යි. කෙලෙස් වලින් නිදහස් වෙන්න බෑ එහෙනම් අපිට. ලස්සන ශබ්දයයි අවලස්සන ශබ්දයයි දෙකම හදලා තියෙන්නේ කෙලෙස්. පෘථග්ජනයේ කියන මෙදහත් වෙනවා නම් මෙදහත් උනත් හැදෙන්නේ කෙලෙස්. මේ පෘථග්ජන මට්ටම තියෙන්නේ. පෘථග්ජන මට්ටමේදී මෙදහත් උනත් හැදෙන්නේ කෙලෙස්. ආර්ය ශ්‍රාවකෙක් විදිහට මෙදහත් වෙනවා විනා අපට එනම් වෙන විසඳුමක් නැහැ. එහෙනම් පෘථග්ජනෙක් විදිහට මෙදහත් වෙනවා කියන්නේ, ඒ කියන්නේ පෘථග්ජනයේ කැම වේලාවකම ඇස කන නාසය දිව කය මනස තුලින් මනාප වශයෙන් ආලෝකය අරමුණු කරගන්නකොට රාගානුසය. අමනාප වශයෙන් ලෝකය අරමුණු වෙනකොට පටිඝානුසය. එතකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඇසුරු කරගෙන අවිද්‍යා සහගත ශ්‍රාවකයා තුල පෘථග්ජනයා තුල යම්කිසි අවිද්‍යා සහගත මෙදහත්ක යථාභූත ඥානෙ නැතුව ඇතිවීම නැතිවීම දකින්නේ නැතුව ඇසකනනාසේ දිවකය මනස කියන තත්වයන්ගේ යථාර්ථය දනි නැතුව ඒවා සකස් වෙලා තියෙන විදිය පරමාර්ථ ඇත්ත නොදකින තැනක ඒවාට බලපාන චිත්ත ප්‍රවාහයේ ස්වභාවය දනි නැති තැනක රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වනාහි පින්වත්නි ඒවා ගැන උපේක්ඛාසහගත උනත් ඒක අවිජ්ජානුසය හදනවා. එහෙනම් සැප රාගානුසය හදනවා, දුක පටිඝානුසය හදනවා, උපේක්ෂාව අවිජ්ජානුසය හදනවා. එහෙනම් පෘථග්ජනේකුට අනුසය හදනවා කියන එකෙන් බේරෙන්න අමාරුයි. පෘථග්ජනේකුට අනුසයෙන් ගැලවෙන්න බෑ. පෘථග්ජනේකුට අනුසයෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිසා මතක තියාගන්න, ආර්ය ශ්‍රාවකත්වයේ කරා පියනගිනවා හැර, ආර්ය ශ්‍රාවකත්වයේ කරා ක්‍රමානුකූලව එකතු වෙනවා හැර, මේ වෙලාවේ පින්වත්නි මතක තියාගන්න අපිට මේ බුද්ධ ශාසනයේ වෙන පිහිටක් නම් හොයාගෙන යන්න තැනක් වෙලාවක් කලාවක් නම් අහුවෙන්නේ නැහැ. මේ යථාර්ථයට එකතු වෙන්න පින්වත්. ඒ නිසා මේ කෙලෙසුන්ගෙන් නිදහස් වීම කියන එක සාමාන්‍ය පෘථග්ජනයෙකුට සාධනීය නැහැ. දැන් උදාහරණයක් විදිහට ඇහින් රූප දකින්නකොට ඇතිවෙනවා මනාප සුඛ වේදනා, අමනාප දුක් වේදනා. ඒතර මනාප සුඛ වේදනා, අමනාප දුක් වේදනා ඇතුලේ පටිගානුසේද රාගානුසේද බරපතල විදියට මෝරා වැඩෙන මට්ටමට කියන්නේ අන්ධ බාල පෘථග්ජන භාවය. ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? ආර්ය ශ්‍රාවකයා, එතකොට මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ, සුතවත් ආර්ය ශ්‍රාවකයා එයා දැනගන්නවා ඇසත් හේතුඵල ධාමයෙන් සකස් වෙච්ච දෙයක්, රූපයත් හේතුඵල ධාමයෙන් සකස් වෙච්ච දෙයක්. ඇස තුල තියෙන්නේ සතර මහා ධාතු, බාහිර රූපය තුල තියෙන්නේ සතර මහා ධාතු. සතර මහා ධාතු එකට හැප්පෙන එක විතරයි වෙන්නේ. ඒකෙන් උපදින නාම සංස්කාර ටිකක් තියෙනවා. ඒ නාම සංස්කාර නිසා, ඒ නාම සංස්කාර ප්‍රවාහයේ එක්තරා සංදිස්ථානයක් විදියට තමයි මා තුල සුඛ වේදනා දුක් වේදනා අරමුණු පදනම් කරගෙන අරමුණ වටේට උපදින්නේ. ඒ සුඛ වේදනා දුක් වේදනා උපදිනකොට ඒ සුඛ වේදනා දුක් වේදනා වලට සියුම් තෘෂ්ණාවක් මගේ ඇතුලේ නිර්මාණය වෙනවා. ඒ තෘෂ්ණාව පදනම් කරගෙන සුඛ වේදනා දුක් වේදනාවට පදනම් වෙච්ච ඇසද රූපයේද මගේ වසඟේ පවත්වන්න කියලා හිතාගෙන මම මැදිහත් වෙනවා. එහෙම මැදිහත් වෙනකොට මා තුල භව කර්ම රැස් වෙනවා. ඒ රැස් වෙන භව කර්මය නැවත නැවත ජාතිය හදනවා. ඒ ජාතියට සාපේක්ෂව ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් මට පැනවෙනවා. ඕක හොඳට එයා දන්නවා. අර පෘථග්ජනය අසෘතවත් පෘථග්ජනය වගේ නෙමෙයි සුතවත් ආර්ය ශ්‍රාවකයා. මේ කතාව දන්නවා එච්චරයි. යථාභූත ඥානයක් නැහැ. මේකනේ බුද්ධ ශාසනය එක තැනක කියන්නේ, ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. පින්වත් මහණෙනි, ලෝකය දැනගන්නා කෙනාටද දැකගන්නා කෙනාටද ආශ්‍රවක්ෂය වෙනවා කියලායි මං කියන්නේ. අනිත් දැනගන්නකම, ජානතෝ දැනගන්නකම, දැනගන්නකමට මොකද්ද කියන්නේ? ජානතෝ ඒ දැනගන්න කම විතරක් තිබ්බට ආශ්‍රවක්ෂය වෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට වදාලා, ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණංකයන් වදාමි. පස්සතෝ කියන්නේ දකින කම, ජානතෝ කියන්නේ දැනගන්න කම, දැනුවත් කම, පස්සතෝ කියන්නේ දැකගන්න කම. ඔන්න ඔය දැන ගැනීම සහ දැක ගැනීම කියන එක සියුම් වෙනස්කම් දෙකක්. ජානතෝ හම් භික්කවේ පස්සතු ආසවානං කයන් වදාමි. ආශ්‍රව ක්ෂයවීම කියන එක පින්නොත් මහණෙනි මම අනුදැන වදාරන්නේ දැනුවත්භාවය සහ දර්ශනීය මත. ඒ දැනුවත්භාවය ඇති වුණාම මෙන්න මෙහෙම දෙයක් මගේ ඇතුළේ සිද්ධ වෙමින් පවතිනවා කියලා යා දැනගන්න එක තමයි සුතවාරිය සාවකෝ. අසෘතවත් පුතග්ජන භාවයේ මිදිලා තියෙන. අසෘතවත් පුතග්ජනය කොහොමද? එයා ඇසටත් මුලා වෙනවා, රූපේටත් මුලා වෙනවා, තමන්ගේ සිතටත් මුලා වෙනවා. රාගානුසේ, පටිගානුසේ, අවිද්‍යානුසේ මෝරනකොට ඒ අනුසය කියන එකට අදාළ විදියට එයා තුළ එළඹීමක්, පිහිටා සිටීමක්, නැවතීමක් එයා තුළ ඇති වෙනවා. පුතග්ජනය තුළ, සුතවාරිය ශ්‍රාවකය තුළ. එයා ඇස සතර මහා ධාතුව හැටියටත් දකිනවා, ඇසට මුණගැහෙන රූපේ බාහිර සතර මහා ධාතුව හැටියටත් දකිනවා, අභ්‍යන්තර සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුව මත හැප්පෙනවා. හැප්පෙන එක නිසා, මේ හැප්පෙන එක තමයි ඇසේ පහළවීම කියලා කියන්නේ. ඉතින් හැප්පෙන හැම වෙලාවකම, එයා තුළ හටගන්න නාම සංස්කාරයන්ගේ හට ගැනීම තුළ ඒවා ඇතිවෙමින් නැතිවෙමින් යන මෙබඳු සංසිද්ධියක් තියෙනවා කියලා එයා දන්නවා. එච්චරයි. දැනගත්ත කියලා ආශ්‍රවක්ෂය වෙනවද? නෑ. දැනගත්තට ආශ්‍රවක්ෂය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං. ආශ්‍රවක්ෂය වීමෙන් තමයි අරහත්වය. ඒ දැනගන්නා කම විතරක් බෑ. දැනගන්න කම සුතවාරිය සාවක සුතවා යහලහල යා දැනගෙන. දැන් මම මේ කියනකොට ඔය පින්නතුල්ලා මේක අහලා දැනගන්නවනේ. ඒ දැනගන්න එක සුතවත් ආර්ය ශ්‍රාවකයේගේ මූල බීජයන් මෝරන්න බලපාන දෙයක් දැනගන්න එකම. හැබැයි මේක වැදගත් දෙය මොකද්ද? දර්ශනය. පස්සතෝ ජානතෝ පස්සතෝ. පස්සතෝ කියන්නේ දර්ශනය. ඒ දර්ශනය තුළින් එයා දැනගන්නේ නිරෝධය. අන්න ඒක තමයි ඉතා වැදගත්දේ. එයා දර්ශනය තුළින් එයා ගෝචර කරගන්නේ මොකද්ද පින්වත්නි? නිරෝධය. ඇසද නිරෝධ ධර්මයක් හැටියට දකිනවා, රූපේද නිරෝධ ධර්මයක් හැටියට දකිනවා. ඒ නිරෝධ ධර්මයක් විදිහට දකිනකොට පින්වත්නි, සතර මහා ධාතුව සතර මහා ධාතුවට එකතු වෙනවා කියලා එයාට පේන්නේ. සතර මහා ධාතුව සතර මහා ධාතුවටම එකතු වෙලා යනවා. එතකොට ඇස පින්වත්නි, ඇස සම්පූර්ණයෙන්ම මේ පුද්ගලයාගේ ඇස අහිමිවීමෙන්, පේන මට්ටම අහිමිවීමෙන් ඇස වෙන්නේ මොකද්ද? බාහිර සතර මහා ධාතුනම එකතු වෙලා යනවා. මේ ඇසේ යම්කිසි ආකාරයක ඕජාවක් තියෙනවා නම් ඒක බාහිර ඕජාවට එකතු වෙනවා. ඇසේ පටවි ස්වභාවයක් තිබ්බනම් මැරුණට පස්සේ පටවි පාපලෝ පටවි ස්වභාවයටම ඇහැ එකතු වෙනවා. පටවි ගතිය පටවි ගතියටම එකතු වෙනවා. එකතු වුණාට පස්සේ ඇහැ හොයන්න බෑ. එතකොට එයා මේ විදිහට විමසන්න පටන් ගන්නවා. ඇස නිරෝධ ධර්මයක් හැටියට, ඇසේ ක්‍රියාවලියම නිරෝධ ධර්මයක් හැටියට, විශේෂයෙන්ම රූපේ යා බාහිර සතර මහා ධාතුව විදියටම දකිනවා, සතර මහා ධාතු සතර මහා ධාතුවට එකතු වෙන විදිය දකිනවා. ඒ වගේම ඇසේ ක්‍රියාවලිය, ඇසේ ක්‍රියාවලියක් තියෙනෝනේ, ඇසේ ක්‍රියාවලියම පින්වත්නි ඒ ශ්‍රාවකයා ලස්සනට දකිනවා නිරුද්ධ වී යන ආකාරය. ඇස නිරෝධ ධර්මයක් නම්, ඇසට මුණ ගැහෙන රූපයත් බාහිර සතර මහා ධාතු එකත් නිරුද්ධ වෙලා යන එකක් නම්, එතකොට නිරුද්ධ වීම කියලා මෙතන අදහස් කරන්නේ මොකද්ද? සතර මහා ධාතු සතර මහා ධාතුට එකතු වෙලා යනවා කියලා. දැන් මේ ශරීරයේ තියෙනවා නේද මේ පින්වත්නි ආපෝ ධාතුවක්, සෙම සොටු මූත්‍රා දහඩිය උරුණු තෙල් කඳුළු ලේ, මේ විදිහට මේ පින්වත්නි වැගිරෙන ස්වභාවය. එතකොට වැගිරෙන ස්වභාවයේ වැගිරෙන ස්වභාවයටම එකතු වෙනවා. හොයන්න බෑ. ලේ වතුරට එකතු නම් ලේ වෙන් වෙලා තියෙන්නේ. ගලනකොට ලේ වතුරත් එක්ක මිශ්‍ර වෙනවා. මූත්‍රා වතුරට එකතු නම් මූත්‍රා වෙනම වතුර වෙනම නැහැ. එකතු වුණාට පස්සේ අය හොයන්න බෑ. වතුරෙන් වෙන්ව පවතින්නේ නැහැ. එකතු වෙලා පවතිනවා. එකතු වෙලා පවතින්නේ ඇයි? එකම ස්වභාවයක් නිසා. මේ ශරීරයේ තියෙන දහඩිය උරුණු තෙල් ලේ කඳුළු සෙම සොටු මූත්‍රා සඳමිදුළු ඒවා මොකද වෙන්නේ? ඒවා බාහිර මේ ආපෝ ධාතුවටම එකතු වෙලා යනවා. එකතු මේ ඇඟේ තියෙනවනේ ඇටකටු. මේ ඇටකටු ටික එක වෙලාවක රටහුණු කෑල්ලක් වගේ පොඩි වෙලා යනවා. ඒ නවසීවතිකේ වඩද්දි හැම අපි කියලා තියෙනවා, බුද්ධ දේශනාවේ තියෙනවා. එක තැනකදී අපි බලනවා මේ ඇටකටු ටික බාහිර මේ මහ පොළොට එකතු වෙන විදිය බලනවා. නවසීවතිකේ අන්තිම කොටසට ඒක සම්බන්ධ. රන් මේ මේ ඇටකටු මෙහෙම හොඳට හයියට තිබ්බට අද හයි හත්තිය තිබ්බට මේක එක වෙලාවක් එනවා පින්වත්නි, රටහුණු කෑල්ලක් පොඩි කරාම පොඩි වෙලා යනවා වගේ මේක පොඩි වෙලා යනවා. එතකොට බාහිර පටවි ධාතුවට මේ ඇටකටු ටික දින යම්කිසි මේක මේ මමත්වෙන් අල්ලගෙන හිටියට ඕක එකතු වෙනවා. පටවි ධාතුව පටවි ධාතුවට මේ එකතු වෙලා යනවා. අන්න ওই විදියට බලනකොට විසමපාතයක් පේන්නේ නැතුව යනවා. බාහිර පටවි ධාතුවත් අභ්‍යන්තර පටවි ධාතුවත් එකම පටවි ධාතුවක් විදියට එකම සමතාවයකින් පේන්න පටන් ගන්නවා. එහෙම පේනකොට පුද්ගලාර්ථයේ ක්‍රමානුකූලව දුර වෙන්න වෙන්න පටන් ගන්නවා. පුද්ගල භාවයක් තියෙන්නේ. මේක මම, මේක මගේ, එළිය ඕක මගේ නෙමෙයි කියලා අර මම කියලා මේ ඇතුළට බලන සවිඥානික රූපයට බලන මම කියලා බලන බැල්ම තියෙන්නේ. ඒක පින්වත්නි ටික 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 අඩුවෙන, එක පාරම අඩුවෙලා යන්නේ නැහැ. එහෙම අඩු කරන්න තරම් ප්‍රඥාවක් අපිට නැහැ මේ සාරිපුත්තයන් වහන්සේට වගේ. ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට අර මේ දැන් මේක තමයි ආර්ය ස්වභාවය. සුතව ආර්ය ශ්‍රාවකයාගේ ඊළඟ පියවර. මේවගේ නිරෝධයම බලන්න පටන් ගන්නවා. නිරෝධානුපස්සී විහරණී කියන්නේ වැදගත් දෙයක්. නිරෝධානුපස්සී විහරණීන් තමයි පින්වත්නි ලෝකේ අතහැරින්න පටන් ගන්න. සියල්ල නිරුද්ධ වී යන ආකාරයේ දකින්න දකින්න ලෝකේ අතහැරිනවා. ඒ නිසා තමයි නිරෝධානුපස්සනාවට පස්සේ පටිවිසග්ගානුපස්සනාව කියලා එකක් කියන්නේ. අතහැරෙන්නම ගන්නවා. එතකොට නිරෝධයේ බලන එක තමයි දර්ශනී කියන්නේ. ඥානතෝ පස්සතෝ. දැනගන්නාකම දැකගන්නාකම. එතකොට දැකගන්නාකමින් තමයි නිවනටපත් වෙන්නේ. දැනගන්නකම පොත කියවලා බණ අහලා ධර්මයේ සාකච්ඡා කරලා මේ බෞද්ධ රූපවාහිනිය හරහා ගුවන් විදුලිය හරහා කෙනෙකුට යහපතක් කරගන්න පුළුවන්. පෘථග්ජන භාවයෙන් නැගිටින එක මහලුකු අමාරුවක් නෙමෙයි. අසුතවා පෘථග්ජනෝ කියන අසුතවා පෘථග්ජනයක ස්වභාවය මොකද්ද? අරියාණං අදස්සාවිනි. අසුතවා පෘථග්ජනය තෝරලා තියෙන්නේ කොහොමද? අරියාණං අදස්සාවි අරිය ධම්මස් අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. එහෙමනේ තෝරන්නේ. අසුතවා පෘථග්ජනෝ අරියාණං අදස්සාවි. එයාට ආර්යයන් වහන්සේ දකින්නේ එයා. ඒ කියන්නේ නිකලෙස් වීම පරමාර්ථ වශයෙන් තමන්ගේ සිත තුළින් කෙලෙස් ගැලවිලා යාම යදන්නේ මොකක්වත්. අරියාණං අදස්සාවි. අරිය ධම්මස අකෝවිදෝ. එයා ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධර්මය මොකද්ද? පින්වත්නි සමුදය සහ නිරෝධය කියලා ආර්ය ධර්මයක් මේ මහ පොළොවේ තියෙනවා. ඇතිවීම නැතිවීම කියලා පරම ඇත්තක් තියෙනවා මේ මහ පොළොවේ. ඇතිවෙච්ච තැන ඉතිරි නැතුව නිරුද්ධ වී යන නිරුද්ධ වී යන රටාවකට බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකේ පරම සුන්දර ගම්භීර ඇත්තක් තියෙනවා. ඒක අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා. ආර්ය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ තුල යා හික්මිලා නැහැ. හික්මිලා නැහැ. එතකොට එයා මොකද කරන්නේ? ලෝකයේ පිළිබඳ අරමුණු පිළිබඳ සවිඥානික කය පිළිබඳ ස්ථිරසාර පිළිගැනීමක් එයා තුළ පවතිනවා. ඉතින් ස්ථිරසාර පිළිගැනීමක් එයා තුළ තිබ්බට ස්ථිරසාර පිළිගැනීම ලෝකෙට අයිති නෑනේ පින්වත්නි. ස්ථිරසාර පිළිගැනීමක් එයා හිතින් හදාගෙන හිටියට ස්ථිරසාර පිළිගැනීමක් ලෝකේ නෑනේ. පොඩි ළමයි ගෙවල් වල කෝම් පිට්ටු හදන්නේ ඒවා කෑමම කියලා හිතාගෙන. පොඩි ළමයි ගෙවල් වල කෝම් පිට්ටු හදන්නේ ඒවා කෑමක් කියලාම ඔළුවේ හදාගෙන. ඒකයි පොඩි ළමයි සෙල්ලම් ගෙවල් කඩලා දානකොට අඬන්නේ කෑ ගහන්නේ. සෙල්ලම් ගෙවල් වතුරට දියවැල යනකොට වැඩිහිටියෝ අඬනවද? වැඩිහිටියෝ අඬන්නේ නෑනේ. සෙල්ලම් ගෙවල් හේදිල යනකොට අම්මලා අඬන්නේ නෑ. පොඩි ළමයි සෙල්ලම් ගෙවල් වල හිටපු පොඩි ළමයි අඬනවා. අනේ මගේ සෙල්ලම්ගේ කඩාගෙන යනවා කියලා. ඔය වගේම පින්වත්නි අපි තුලත් පින්වත්නි ඔබ ඔය වගේම සෙල්ලමක් ඇතුලේ වැඩ කරනවා. මොකද්ද? තමන්ගේ වසඟේ පවත්ව ගන්න බැරි අරමුණු, තමන්ගේ වසඟේ පවත්ව ගන්න බැරි අභ්‍යන්තර සතර මහා ධාතුව, තමන්ගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් මමත්වයෙන් නඩත්තු කරන්න පුළුවන්, මගේ වසඟේ තියාගන්න පුළුවන් මගේ ලෝකයේ තුල, මට මේ ලෝකයේ ඇතුළේ පදිංචි වෙලා ඉන්න පුළුවන් කියලා පින්වත්නි යථාර්ථයක්, శాశ్వතාර්ථයක්, නිත්‍යාර්ථයක්, සුඛාර්ථයක්, ස්ථිරාර්ථයක් අපේ ඇතුළේ නඩත්තු වෙනවා. ඔය ආර්ථේ නඩත්තු වුණාට පින්වත්නි ඔය ආර්ථයේ ලෝකේ යථාර්ථේ නෙමෙයි. ලෝකේ යථාර්ථේ මොකද්ද? විපරිණාමය, අඤ්ඤතා භාවි, වෙනස් ස්වභාවයකටපත්. ඉතින් වෙනස් ස්වභාවයකටපත් වුණාට ස්ථිරසාර පිළිගැනීමක් අපේ ඇතුලේ තියෙනකොට මේ පරම ඇත්තයි සම්මතයයි අතර ගැටුමක් ඇති වෙනවා. අපි සම්මත කරගෙන මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා නම් පරමාර්ථයේ ලෝකේ හැම වෙලාවකම කැඩෙන, බිඳෙන, වැටෙන, පළුදු වෙනකම්. ලෝකේ කැඩෙනකොට, බිඳෙනකොට, වැටෙනකොට මිනිස්සු සෝසුසුම් මෙලන්නේ, අඬන්නේ, වැළපින්නේ ඒකයි. ආර්ය ශ්‍රාවකයා තුළ මේ தත්ත්වය දැනගන්නවා. කැඩෙන බිඳෙන පළුදු වෙන ලෝකයක් තියෙන කියලා දැනගන්නවා. හැබැයි සිතින් වටිනාකම යන එක නවතින්නේ නැහැ. ඒත් සිතින් වටිනාකම යන එක නවත්තන්නේ මොකෙන්ද? පස්සතෝ දර්ශනේ. ඒකයි කිව්වේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවණං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. පින්වත් මහණෙනි, දැනගන්නා කෙනාටද දැකගන්නා කෙනාටද ආශ්‍රව දුර වෙනවා කියලයි මම වදාහරන්නේ. නෝ අජානතෝ නෝ අපස්සතෝ, නොදන්නා කෙනාට නොදකිනා කෙනාට ආශ්‍රව දුර වෙනවා කියලා පින්වත් මහණෙනි මම ලෝකේ ඉස්සරහ කවදාවත් දේශනා කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වදාළේ එකයි. දැන් ජානතෝ දැනගන්නකම තමයි අනේ මේ ඔක්කොම මේ නැති වෙලා යනවා, මේවා අනිත්‍යයි, මේ බඳු අරමුණු වටේට කෙලෙස් මිශ්‍ර වෙලා මේ ව්‍යාකූල අරුබුදයට අහු වෙලා ඉන්නවා කියලා දැනුවත්. නමුත් රාගානුසය, පටිගානුසය, අවිද්‍යානුසය ඇති වෙන ස්වභාවය තවමත් හිත ඇතුලේ තියෙනවා. ස්වභාවය තවමත් හිත ඇතුලේ තියෙනවා. ඔය ස්වභාවය කඩලා දාන්න ඔකට අපි කියන්නේ ගතිය කියලා. ඔය ගතිය තමයි පින්වත්නි, ඔය ගතිය තියාගෙන ඔයාලට චුතිය හම්බුනොත් ප්‍රතිසන්දි යනවා. ගති චුති ප්‍රතිසන්දි කියලානේ කතා කරන්නේ. ඔය ගතිය ඔයාලගේ ඇතුලේ තියාගෙන චුතිය සිද්ධ වුණොත්, පුද්ගල ගතියක් තියෙනවනේ ඇතුලේ, ඔය පුද්ගල ගතිය තියාගෙන චුතිය සිද්ධ වුණොත් ප්‍රතිසන්දිය කරා යන එක කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. එහෙනම් ඔය ගතිය අවබෝධ කරන්නේ තමන් තුළ බුදුරජාණන් වහන්සේ වදාළ නිරෝධය දැකීමේ. සියල්ල නිරුද්ධ වී යන ආකාරයේ නිරෝ ඒකනේ නිරෝධානු පස්සී විහෙරති කියලා ධර්මයේ යෙදුමක් තියෙනවා. නිරෝධානු පස්සේ එතකොට නිරුද්ධ වී යන ආකාරය යම් ශ්‍රාවකෙක් නිරුද්ධ වී යන ආකාරය දන්නවනම් දකිනවනම් නිරුද්ධ වී යන ආකාරය යම් කෙනෙකුට පේනවනම් එතනින් පස්සේ යාට මොකද්ද වෙන්නේ? අතහැරෙන එක වෙන්නේ. නිරෝධය දකින තාක්කල් විතරයි අතහරින එක ඔච්චර අමාරු. යම් දවසක අපි නිරෝධය දැක්කොත් ඒ මෙතනින් පස්සේ මතුවෙන්නේ මොකද්ද? පටිනිස්සග්ගානු පස්සනාව. නිරෝධය දැක්ක ගමන් අතහැරින්න පටන් ගන්නවා. නිරෝධයෙන් පස්සෙන්නේ අතහැරීම. හැබැයි නිරෝධයට එන එක අමාරුයි. ඇයි? නිරෝධයට කලින් තියෙනවා මොකද්ද? නිරෝධයට කලින් සිද්ධ වෙනවා අනත්තානු අනාත්ම විමර්ශනයකට යන්න. නිරෝධය සාක්ෂාත් කිරීමෙන් තමයි දර්ශනය පහළ වෙන්නේ. නිරෝධය සාක්ෂාත්, එතකොට නිරෝධය නිරුද්ධ වී යන ආකාරය එකපාර පේන්නේ නැහැ. නිරෝධයට කලින් අපි මම මගේ ආත්මය කියලා ගන්න සවිඥානික අවිඥානික ලෝකේ මොකක්වත් නැහැ කියලා තමන්ගේම නාම රූප ප්‍රවාහය අනාත්ම වශයෙන් විමසන්න ඕන. ලෝකේ නෙමෙයි, තමන්ගේම නාම රූප પરම්පරාව අනාත්ම වශයෙන් විමසන්න ඕන. අනත්තානුපස්සී වෙදති. අනාත්මයි කියලත් එකපාරම බලන්න බෑ පින්වත්නි. ඒක බලන්න කලින් යා අනිච්ඡානුපස්සී විහෙරණීම් බලන්න ඕන. ඔන්න බලන්නකෝ බුද්දස අනිච්ඡානුපස්සී විහෙරති, අනත්තානුපස්සී විහෙරති. ඊට පස්සේ තමයි බුද්ධ ශාසනය කියන්නේ නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති. පටිනිස්සග්ගානුපස්සී කියන්නේ ලෝකේ අත්හැරිලා යනවා පින්වත්නි. බලෙන් ටොකු වෙනලා තමන්ගෙන් වෙන්කරන්න ලෝකේ හදනවා නෙමෙයි, නිකම්ම අතහැරිනවා. අතහැරින්නේ නිරෝධයේ දකින්න, නිවෙන විදිය දකින්නකොට, සද්ධාතනිකව ලෝකේ නිවිලා යන විදිය දකින්නකොට, ඉතිරි නැතුව නිවිලා යන බව දකින්නකොට, තණ්හාවෙන් තුරුල් කරගන්න දෙයක් නැහැ, තණ්හාවෙන් නඩත්තු කරන්නේ ලෝකයක් ඉතිරි වෙන්නේ නැහැ, ලෝකේ නිර්වතුරුව නිරුද්ධ වී යනවා කියලා දකින්නකොට තමයි පින්වත්නි ලෝකේ අතහැරෙන්නේ. නේද? නිරෝධානුපස්සනාවයි පටිනිස්සග්ගානුපස්සනාවයි දෙක ළඟ තියෙනවා. නමුත් නිරෝධානුපස්සී විහරණිකෙන් බලන්න බෑ. එයාට අනත්තානුපස්සනාවෙන් බල අනාත්ම වශයෙන් මෙයාට මේ සම්පූර්ණේ බාහිර ආයතනයි අභ්‍යන්තර ආයතනයි තමන්ගේ සිතයි මේවායේ එකතුව නම් වූ ස්පර්ශයයි ඒකෙන් හටගන්න වින්දනයයි ඒ වින්දනේ පදනම් කරගෙන ඇතිවෙන හඳුනා ගැනීමයි ඒ හඳුනා ගැනීම ඇතුළ ඇතිවෙන සිත තුළ හටගන්න විතර්ක ਵਿਚාරයි ඒවා ඔක්කොම පදනම් කරගෙන උපදින තණ්හාවයි ඔක්කොම අනාත්මයි කියලා බලන එකෙන් තමයි නිරෝධයට අපිට එකතු වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට නිරෝධයේ ඒ විදිහට අනාත්මය දකින්න කලින්ම ඔබට සිද්ධ වෙනවා මේ සමස්ත සියල්ලම අනිත්‍යයි කියලා බලන්න. ඒකයි තී විදර්ශනාවට. මේ ටික ඔක්කොම උගුළු කරන්න ඕනේ. මේවා කරලා දෙන්න පුළුවන්. මේ එතකොට අනිච්ඡානුපස්සී, අනත්තානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියන අර්ථය තමයි පින්වත්නි පස්සතෝ දකිනවා කියලා කියන්නේ. දැනගන්නකම කියන එකට පුළුවන් අපිට එකතු වෙන්න. දැනගන්නකමට දැකගන්නවා කියන එකට එන්න අමාරු. ඒක ඔයාලටම කරන්න තියෙන්නේ. ඒක බුදුරජාණන්සගේ ඇසින් කරන්න බෑ. භික්ෂුවකගේ ඇසින් කරන්න බෑ. ඒක ඕගොල්ලෝ ඕගොල්ලෝ තුලින්ම කරන්න ඕන එක. ඒතර ඕගොල්ලෝ තුලින් මේක කරනකොට යාට දුක නිවෙන්න පටන් ගන්නවා, දුක ගෙවෙන්න පටන් ගන්නවා, සද්ධාතනිකව යා සංසිඳෙන්න පටන් ගන්නවා. එබඳු සංසිඳීමක් පිණිස මේ බුද්ධ දේශනාව ඔය පින්නතුන්ලා සියලු දෙනාටම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරලා තිබෙන්නේ කැනඩාවේ පදිංචි නදීකා ගෝමිස්, නිශාන්ත විලත්ගමුව, නිමේෂා විලත්ගමුව, නිදුෂා විලත්ගමුව, නිරෝෂ විලත්ගමුව කියන පින්නතුන් එකතු වෙලා මේ උතුම් ධර්ම දානමේ පින්කමට මැදිහත් වෙලා තිබෙනවා. ඒ සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. භවගාමී ජීවිතේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන අමා නිවන් පිණිසම දායකත්වයේ දරූ සියලු පින්නතුන්ටත්, මෙතනට සම්බන්ධුණු හැම දෙනාටමත් මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පරලෝ සැපත් නදීකා මහත්මියගේ දයාබරණීය දෙමව්පියන් වන දියුලින් පීරිස් මහත්මාට, ඒ වගේම බී.ඊ. ගෝමිස් කියන ඒ දෙපළට ආශිර්වාද අනුමෝදන, භවගාමී ජීවිතේ සුවපත් වීමට අනුමෝදනා කොට තිබෙනවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්නතුන් නමින් මියගිය වර්ග පරම්පරානුගත දෙපාර්ශවගතව මියගිය මෙතන ධර්මශ්‍රවණයට පැමිණුණු පින්නතුන් නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, ඒ වගේම මේ පින්නතුන්ගේ දෙමව්පියන් දෙපළටත්, ඒ වගේම සියලු ලක්වාසි ලෝකවාසි මහා සංඝරුවනටත් ආශිර්වාද කොට තිබෙනවා. සියලු මහා සංඝරත්නයටද මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ධර්ම ශ්‍රවණේ සඳහා පැමිණුණු සියලු දෙනාටත්, ඒ වගේම ලංකාවේ ලෝකේ විවිධ තැන්වල ඉඳලා බෞද්ධ රූපවාහිනිය හරහා මේ දේශනාව ශ්‍රවණය කරන පිණතුන් සියලු දෙනාටත් වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒ වගේම මේ කුසලානිසංස ධර්මයන් ධරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන අපවත් වී වදාළ පූජනීය මහා සංඝරුවනටත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්මරාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
සාදු සාදු සාදු. සදහවතුනි, දේශනා පවත්වා අවදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සාදු සාදු සාදු. ධර්මදේශනාවින් સમાප්තයි. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.